219 නේද? ඒ වෙනකන් කතා කළා නේද? ඒ ටික මතකද දන්නේ? මුලින් කතා කරමු ටික නේද? ආනන්දයි. අද අකුසල් විතරක් ඇති වුණොත් මොකද්ද කරන්න ඕන කියලා? යාගෙන යා මෙන්න මේ කරුණ ටික කරන්න කියලා නේද? මුලින්ම මතක් කළේ පළවෙනි කාරණාව. අම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලූප සංහිතං නේද? ඒ සිහි කරන සිහි කරමින් හිටිය අරමුණෙන් වෙනස් කුසල් මානසිකාරය පවත්වන්න ඕන. ඒකට අපි දීර්ඝව විස්තර කතා කළා. කොහොමද මේ අඤ්ඤං නිමිත්තං මානසිකරෝති කියන එක විස්තර කරන්න කියලා. ඊට පස්සේ ඒක සාර්ථක වුණේ නැත්තම් ඊළඟට දෙවෙනි කාරණාව විදිහට මතක් කළා. තේසං විතක්කානං ආදීනවෝ උපපරික්කිතබ්බෝ. ඉතිපි මේ විතක්කා කුසල වේ. එහෙමත් ඒකත් හරි ගියේ නැත්නම් ඊට පස්සේ මොකද්ද කරන්න කිව්වේ? තේ සංවිතක්කානම් අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ නේද? එතකොට ඒ විතර්කය අමතක කරන්න උත්සාහවත් වෙන්න. අමතක කරන්නත් බැරි නම් ඊට පස්සේ මොකද කරන්න කියලා ඔන්න ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද දැන් එහෙම අමතක කරන්න හදද්දි ආපහු ඒ අකුසල් විතර්කයම නැවත නැවත ඉස්මතු වෙලා එනවා නම් මොකද කරන්න ඕන? තේ සංවිතක්කානම් විතක්ක සංඛාර සංඨානම් මානසිකා තබ්බං කියලයි මේ ඊළඟ කාරණාව මතක් කරන්නේ. එතකොට මොකක්ද මේ විතක්ක සංඛාර සංඛානය කියලා කියන්නේ? ඊට පස්සේ ඉතින් විස්තර කරනවා මේ විදියට විතක්ක සංඛාර සංඛානය මෙනෙහි කරද්දී ඒ අක්සල් විතර්ක දුර වෙලා යනවා. ඒ වගේම හිත සමාධිමත් වෙනවා, ඒ කර්මනත් ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. එතකොට අපි බලමු මොකක්ද මේ විතක්ක සංඛාර සංඛානය කියලා කියන්නේ කියලා අටුවාවේ. ඊට පස්සේ තව උපමාවකින් විස්තර කරනවා. ඒකත් අපි පෙළේ තියෙන එක කතා කරලම යමු නේද? උපමාවකින් විස්තර කරන්නේ කොහොමද? සේය තාපි බික්කවේ පුරිසෝ සීඝං ගච්ඡේය. තස්ස ඒවං අස්ස. කින්නකෝ අහං සීඝං ගච්ඡාමි. යන්නෝනහං සනිකං ගච්ඡේය. ඔය විදිහට විස්තර කරනවා. දැන් වේගෙන් යන ගමන් ඒක න හිතනවා මොකටද මම වේගෙන් යන්නේ? තේරුමක් නැහැ නේ වේගෙන් යන්නේ කියලා. ටිකක් වේගය අඩු කරනවා. ඊට පස්සේ ඉතින් හෙමින් යද්දි ඉතින් මේ යන්න ගමනාවකුත් නැහැ නේ. ඉතින් ටිකක් හිටගෙන හිටියා ඉන්න එක හොඳයි කියලා හිතලා හිට ගන්නවා. ඉතින් හිටගෙන ඉන්න එකේ ඉන්නේ මොකටද? ඉතින් ඉඳ ගන්න ඕන කියලා ඉඳ ගන්නවා. ඊට පස්සේ ඉඳගෙන ඉන්නේ මොකටද? නිදා ගන්න පුළුවන් නේ කියලා ඒ කෙනා ඊට පස්සේ නිදා ගන්නවා. මෙන්න මේ විදිහට මෙතන කියන්නේ අර ඕලාරික ඉරියව් නවත්තලා ඒවා වළක්වගෙන සියුම් ඉරියව් වලට හැමිනෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. පැහැදිලි නේ? දැන් වේගෙන් යනවට වඩා හැමින් යනවා කියන එක සියුම් ඉරියව්ව. ඒ විදිහට අවසානට නිදා ගැනීම දක්වා ඒ ඉරියව් සියුම් ඉරියව් දක්වලා අවසානෙට සියුම්ම ඉරියව්වක් දක්වනවා නිදා ගැනීම ඉරියව්ව නේද? දැන් මේ උපමාවක් විතරයි ඈ. උපමාවක් විතරයි. ඊට පස්සේ අන්න ඒ විදියට ඒ ඉරියව් වල ඕලාරික ඉරියව් හඳුනාගෙන මේ ඉරියව්ව ඕලාරිකයි, ඊට වඩා මේ ඉරියව්ව සියුම්, ඒක මම පවත්වනවා කියලා අවබෝධයෙන් ඊට වඩා සියුම් ඉරියව්වක් තෝරා ගන්නවා. ටිකක් කරගෙන යද්දි හිතෙනවා ඊටත් වඩා ඊළඟ ඉරියව්ව සියුම්. ওই ක්‍රමයට ඒ ඉරියව්වල සියුම් භාවය හඳුනාගෙන සියුම්ම ඉරියව්ව අවසානට තෝරා ගන්නවා. අන්න ඒ විදිහට මේ විතර්ක අකුසල් විතර්ක ඇති වුණාම ඒ විතර්කවල කියලා කියන්නේ
ඔව්
මේ ටික අපි කතා කළේ නෑ ඊටානේ.
ඔව්
එතකොට මෙතනදී අර ඒ විතර්කවල මෙතන කියන්නේ විතක්ක සංඛාර සංතහණය මෙනෙහි කරන්න. එතකොට ඒ විදියට විතර්ක සංසිඳනවා කියන එක. මෙතන පොඩි පාඩේ ගැටලුවක් තියෙනවා නේද? පේනවද? මෙතන තියෙන්නේ අසති මනසිකාරය කියලාමයි මේකෙ. නේද? මන් තව පොඩ්ඩක් මේක පස්සෙ බලන්න. මෙතන දැන් මේක පටන් ගන්නෙ මේ විතක්ක සංඛාර සංඨානය මෙනෙහි කරන්න කියලානේ. 19යි. එතකොට ඒ විදිහට විතක්ක සංඛාර සංඨානය මෙනෙහි කරද්දී ඒ අකුසල් දුරු වෙනවා කියලා. ඊට පස්සේ උපමාව පෙන්නනවානේ. උපමාව පෙන්නලා එතනින් අග අවසානයේට ආපහු පෙන්නන්නේ තස්ස චේ බික්ුණෝ තේ සම්පිවිතක්කානම් අසති මනසිකාරං ආපජ්ජතෝ කියලා. මේ විදිහට ආපහු ඒ ගැන කියන්නේ අර මේ කොටස අඩු වෙලා විතක්ක සංඛාර සංඨාන කියන කොට නේද? පොඩ්ඩක් ඒක බලන්න. බුද්ධ ජයන්ති පොතේ කොහොමද තියෙන්නේ? මේ විදිහටම තියෙනවා. ඒක එන්න ඕන වගේ පේනවා. ඒ කොටස නැහැ නේද? ඔව් හරි. කමක් නැහැ. අපි කොහොම හෝ මෙතන එතකොට අර්ථය කියවෙන්න ඕන. හරි හරි. මේ කියන විදිහට ගැටලුවක් නැහැ කියන එක තමයි අපි හරි. ඔව්. ඒ යන් රටාවේ ගැටලුවක් නැහැ. හරි. එතකොට මේකෙත් ඒ විදිහට තමයි කියලා තියෙන්නේ උඩ ඡේදෙත්. හරි. එතකොට මෙතන කියන්නේ ඊට කලින් පියවරෙන් කරගන්න බැරි වුණ කලින් පියවරෙන් ප්‍රහීන නොවුණු කෙලෙස් මේකෙන් එතකොට ප්‍රහීන වෙනවා කියන එකයි කියන්නේ. මේ අසති අමනසිකාරයෙන් ප්‍රහාණය කරගන්න බැරි වුණු කෙලෙස් එතකොට මේ විදියට විතක්ක සංඛාර සංඨානය මෙනෙහි කිරීමෙන් ප්‍රහීන වෙනවා කියන එකයි කියන්නේ. එතකොට දැන් බලමු මේ මොකක්ද මේ විතක්ක සංඛාර සංඨාන කියලා කියන්නේ? පැහැදිලිද? මේ ටික කියවලා තියනවද? කියවන්න ඇති ඉතුරු ටික නේද? ඈ? ඒ කොටස තියෙනවනේ. ඔව් ඔව්. ඒක තමයි. ඒ ටික එන්න ඕන වගේ පැත්තක් තමයි හිතුනේ. නමුත් මේ කියන රටාව ඊට ටිකක් වෙනස්. එහෙම තමයි කියලා තියෙන්නේ. උඩේක උඩ එක තමයි කියලා තියෙන්නේ. ඔව් අර්ථයට ගැටුවක් නැහැ ඒක. සමහර වෙලාවකදී අර ඡේද කඩද්දි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. එහෙමත් තියෙනවා. කොහොම හෝ මෙතන ඉතින් අර්ථය අර විදියට මේ විදියට විතක්ක සංඛාර සංඨානය මෙනෙහි කරද්දී ඒ ඇති වෙන අකුසල් ටික ප්‍රහීන වෙනවා. කලින් පියවරෙන් යටපත් නොවුනනම් යම් කෙලෙස් ටිකක් ඒ ටික යටපත් වෙනවා කියන එකයි කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා විතක්ක සංඛාර සංඨානය මෙනෙහි කරන්නේ. මෙතන ඊට පස්සේ විස්තර කරනවා මේ සංඛාර කියලා කියන්නේ ප්‍රත්‍ය කියන අර්ථයෙන්. කාරණය එහෙම නැත්නම් මූලය කියන එකයි. සංඨාන කියලා කියන්නේ පිහිටීම කියන එකයි. එතකොට විතක්ක සංඛාරයාගේ පිහිටීම එහෙම නැත්නම් මේ විතර්කයේ මූලය මොකක්ද? මේක පිහිට ගන්න මුල් වූ කාරණාව කියන්නේ මේ විතර්කය ඇති වෙන්න මුල් වූ කාරණාව. අයං විතක්කෝ කිං හේතු කිං පච්චයා කිං කාරණා උප්පන්නෝති විතක්කානං මූලංච මූල මූලංච මනසිකාතබ්බං කියලා කියනවා. එතකොට මේ විතර්කය මොන හේතුවෙන්ද? මොන ප්‍රත්‍යයෙන්? කුමන කාරණාවෙන් හටගත්තද කියලා මේ විදිහට විතර්කයන්ගේ මූලයක් මූල මූලයක් ඒ කියන්නේ මූලයේ මූලය පැහැදිලිනේ. එතකොට විතර්කයට මුල්ුණේ මොකක්ද? ඒකට මුල්ුණේ මොකක්ද? ඒ කියන්නේ කාරණාව සහ කාරණාවේ කාරණා. යමකට හේතු තියෙනවාද? ඒ හේතුවල හේතු. ඒ විදිහට බලන්න කියන එකයි කියන්නේ. පැහැදිලිනේ. ඊට පස්සේ උපමාව විස්තර කරන්නේ. ඒකේ අපි මේක ගැන තව ටිකක් කතා කරමු. කොහොමද මේක ප්‍රායෝගිකව අපි ජීවිතයට එකතු කරගන්න කියන එක ගැන නේද? කින්නකෝ අහං සී ගංගච්ඡාමි මේ විදිහට ඇයි මම වේගෙන් යන්නේ? මේ මට වේගයෙන් යන එකෙන් මොන ප්‍රයෝජනයක්ද? මට ඇති වැඩක් නැහැ. හෙමින් යන එක හොඳයි කියලා හිතනවලු කියලායි කියන්නේ. සෝ සනිකංගච්ඡය කියන එකෙන් කියන්නේ ඉතින් ඒ විදිහට හිතලා හෙමින් යන්න පටන් ගන්න. හැමතැන ඉස්සර ඊළඟ පියවර වලදීත් එහෙම නැත්නම් ඊළඟ ඉරියව් වලදීත් ඒ ක්‍රමයට අර්ථ ගන්න කියලායි කියන්නේ. පැහැදිලිනේ. එතකොට මම මොකටද වේගෙන් යන්නේ? ඉතින් එමින් යන්න පුළුවන් නේ කියලා කල්පනා කරලා එමින් යනවා. ඒ විදිහටයි කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා ඒ උපමාව ගලපලා මේ පුද්ගලයා වේගෙන් ගමන් කරන කාලේ වගේ තමයි කියනවා. ඒ භික්ෂුවගේ ඒ භික්ෂුව විතර්ක කරමින් ඉන්න කාලේ එහෙම නැත්නම් විතර්කයන්ට නැගුණු කාලයි. එතකොට හිමින් ගමන් කරන කාලේ වගේ තමයි විතර්ක හැසිරීම විතර්කයන්ගේ හැසිරීම සිඳින කාලය. ඒ කියන්නේ විතර්කය වළක්වාගත් කාලය. හිටගෙන ඉන්න අවස්ථාව වගේ තමයි ඒ විතර්ක සිඳුනම මූල කර්මස්ථානයේට හිත දැස ගන්න කාලය. විතර්කය නවත්තලා ඊට පස්සේ ප්‍රධාන කමඨහන්ට හිත නංවන කාලය. ඉඳගත්තු අවස්ථාව වගේ තමයි මේ භික්ෂුවගේ විපස්සනාව වඩලා අර්හත්වයට පැමිණෙන කාලය. එතකොට නිදාගත්තු අවස්ථාව වගේ තමයි නිර්වාණය අරමුණු කොට ඇති ඵල සමාපත්තියෙන් දවස ගත කරන කාලය. මේ විතර්ක මොන හේතුවෙන්ද ඇති වුනේ? මොනවද ප්‍රත්‍ය කියලා විතර්කයන්ගේ මුලින් මුලට යද්දී ඒ විතර්කයන්ගේ හැසිරීම සිතිල වෙනවා. එහෙම නැත්නම් ඉහිල් වෙනවා. ඒ විතර්ක හැසිරීම අඩු වෙනවා. විතර්කවල බලය අඩු වෙන්න ගන්නවා. එතකොට මේ විතර්ක ඉහිල් වුණාම එතකොට ඒකේ මස්තකයටපත් වෙද්දී එහෙම නැත්නම් ඒක තවදුරටත් කරගෙන යද්දී විතර්ක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. මේ අර්ථය දුද්දුබ ජාතකේනොත් කියවිලා තියෙනවා කියලා කියනවා. මේ විදිහට ඒ විතර්ක ආදී සිඳින ආකාරය ඒ මුලින් මුලට කියලා ඔය විමසන ගතිය පැහැදිලිනේ. ඒක කියන්න ඕනේ නේද? තිරිස දන්නවා. ඒක අපි කාට හරි දෙමු කියන්න නේද? දුද්දුබ ජාතකේ මොකක්ද උනේ කියලා. කවුද? කැමැත්තෙන් කවුරු හරි කියන්න. ඉදිරිපත් වෙමු බලන්න ඒක හොඳයි. තේරෙනවා නේද? කොටේ. කවුද කැමැත්තෙන් කියන්නේ මේ මොකක්ද උනේ කියලා මේ තියෙන විදිහටම පරිවර්තනය කරන්න ඕනේ. දල වශයෙන් කතාව කියන්න. කවුද? පුළුවා. කවුද තමයි? අදින් පදේ පරිවර්තනය නෙවෙයි නිකන් කතාව වගේ කියාගෙන යමු. මේ
පාලි කියලා කියන්නේ
ඕන්නේ පාලියෙන් ඕන්නේ සිංහලෙන් විතරක් නෙවෙයි.
බෙලි ගහක් යට නිදා සිටිනා වූ සාවෙක් බෙලි පත්‍රයක් උඩට වැටුණා වූ නටුවෙන් ගිලිහි වැටුණා වූ
එන්නත් මේක එතකොට හාවෙක් බෙලි ගහක් මුල නිදාගෙන සිටිද්දී නේද සිටිනා කල්හි සිටිද්දී බෙලි ගෙඩියක් නටුවෙන් ගිහිලා කනමුල වැටුණා. කනමුල කියන්නේ මෙතනම නෙමෙයි සමහරට ඒ ළඟ වැටෙන්නේ නැත්තේ. හරි. ඒ ළඟට වැටුණා. ඊට පස්සේ මේ හාවා ඒකේ සද්දෙන් නිදාගෙන හිටියේ මොකක් හරි හීනයක් පෙනිපෙනී තියෙන්නේ නැති. පොළව පෙරලෙනවා කියලා තමයි හිතුනේ. ඒ සංඥාවෙන් නැගිටලා දැන් වේගෙන් දුවන්න ගත්තා. දැන් දුවනවා. ඒ දැකලා අනික් සත්තුත් ඉතින් ඒ විදිහටම දුවන්න පටන් ගත්තා. ඒ කාලේ බෝසතන් වහන්සේ සිංහෙක් වෙලා හිටියේ. දැන් මේ සිංහා කල්පනා කරනවා මේ පොළව කල්ප විනාශේදී තමයි බිඳෙන්නේ. ඒිට කලින් එහෙම එකක් වෙන කතාවක් නැහෙනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම මේකේ මුලින් මුලට ගිහිල්ලා කට්ටියගෙන් අහලා බලන එක හොඳයි. ප්‍රශ්නේ මොකද්ද උනේ කියලා එක එක්කෙනාගෙන් අහලා බලන්න ඕන කියලා හිතනවා. ඊට පස්සේ මුලින්ම ඇතාගේ ඉඳන් හාව දක්වා අහගෙන ආවා. තාතා කියන්නේ පුතා කියලා ඉතින් සැරට අහලා නැහැ මේ කියන්නේ ඉතින් පුතා කියලාම කියන්න නැතුව ඇති. සාමාන්‍යයෙන් ඔය මේ සැරට නැතුව පුතේ මොකද වුනේ කියලා මේ වගේ අහන්නේ. පැහැදිලිනේ. තාත තයා පතවි ඉවට අපි පඨවි කියන එක තමයි මේ බුරම පොත්වල පඨවි කියලා යෙදෙන්නේ. ට ආදේශය වෙනවනේ. ඒ නිසා අපේ පොත්වල තියෙන්නේ බොහෝ තැන්වල මේ තැන්වල පඨවි කියලා. මේ වා මේ පොළොව පෙරලෙනවා දැක්කද කියලා තමයි දැන් අහන්නේ. ඊට පස්සේ ඉතින් හාවා කියනවා එහෙමයි ස්වාමීනි. ආමදේව කියලා උත්තර දෙනවා. ඊට පස්සේ එහෙමනම් මට පෙන්වන්නකො කියලා ඉතින් කියනවා. මට එහෙනම් පෙන්වන්න ඕන කියලා හාවා කියනවා. අනේ බෑ. මේ මට නම් බෑ කියලා. දැන් බයයි. ඊට පස්සේ කියනවා බය වෙන්න එපා මේ කියලා යමුකෝ කියලා හාවාවත් එකතු කරගෙන අර ගහ ළඟට යනවා. ඊට පස්සේ තමයි මේ ජාතක පාළියේ එන මේ ගාථාව තියෙන්නේ. ස්වාමීනි මේ යම් ප්‍රදේශයක මම වාසය කළාද ඒ ප්‍රදේශයේ දුද්දුබ කියන සද්දය එනවා කියන එකයි අර්ථය. දුද්දුභායති කියලා කියන්නේ මේක අර චිච්චිතායති චිටිචිතායති ඒ විදිහට එතකොට ඒ ශබ්දය අනුකරණ ය සඳහා යෙදුණු වචනයක්. එතකොට මේ විදිහේ ශබ්දයක් ඇහුණා කියන එකයි මේ කියන්නේ. මං මාත් දන්නේ නැහැ මොකක්ද මේ ශබ්ද කියලා. මේ විදිහට ශබ්දේ ඇති කරන්නේ මොකක්ද කියලා මාත් දන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ආයෙනම් ඔබ මෙතනම ඉඳ හිටපංකෝ කියලා ඉතින් නවත්තලා යන්න එද. එහෙම තමයි කියන්නේ. තවන් එත්තේවතිත් ආ එහෙමනම් ඔහොම හිටපංකෝ කියලා යන්න එද. ඊපස්සේ ගාමුලට ගිහිල්ලා හාව නිදාගත්තු තැන දැක්කා. බෙලිගෙඩියක් දැක්කා. උඩ බලද්දී ඒ බෙලිගෙඩියේ නටුවක් දැක්කා. දැකලා මේ විදිහට කල්පනා කරනවා. මේ හාව මෙතන නිදාගෙන ඉtti මේ හාවගේ කනමුලට මේ ගෙඩිය වැටීමේ ශබ්දයෙන් පොළොව පෙරලෙනවා කියන මේ සංඥාව ඇතුව තමයි පැනලා දුවලා තියෙන්නේ කියලා මේ කාරණාව හාවගෙන් අහනවා. ඊට පස්සේ හාව ඉතින් විස්තරේ කියනවා. එහෙමයි ස්වාමීනි මෙහෙම එකක්ද උනේ කියලා අහුවම මෙතන ඉද්දි මෙන්න මෙහෙම සද්දයක් ආවේ කියලා ඉතින් විස්තරේ අහුවම ඔව් කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ ගාථාව මේ ජාතක කාලීන මේ ගාථාව කියන්නේ. ඉතින් ඒ මෙලිගෙඩිය වැටුණු සද්දය ඇහිලා පොළොව පෙරලෙනවායි කියලා හාව දිව්වා. ඉතින් ඒ හාවගේ වචනේ අහලා අනිත් මුව මෙතන මිග වාහිනී කියලා කියන්නේ ඉතින් සියලුම මිග වචනය මුවන්ට විතරක් නෙවෙයි සියලු සතුන්ට යොදන වචනයක්. ඒතකොට ඒ අනිත් සත්තුත් තැටිගත්තා කියලයි මෙතන තේරුම කියන්නේ. ඊට පස්සේ බෝසතන් වහන්සේ බය වෙන්න එපා කියලා අර මුවන්ව උන්ගේ තිබුණු බය අස්වැසුවා. මේ විදිහට විතර්කයන්ගේ මුලින් මුලට යද්දී විතර්ක සංසිඳනවා කියලා කියන්නේ මේකේ හේතුව මොකක්ද මේකේ හේතුව මොකක්ද කියලා බලාගෙන යන්න කියන එකයි මේ කියන්නේ. ඉතින් මේ ගැන තව අමතර තව කරුණු ටිකක් තියෙනවා ටීකාවේ. මේ දෙන්නත් ගිහිල්ලා බලමු. තොර විතක්ක මූල භේදම් පබ්බං කියලා කියන්නේ විතර්ක මූලයේ සම්මූලස්සච භේද විභාවනං විතක්ක මූල භේදම් පබ්බං විතක්කං සංකර විතක්ක සංඛාරෝ විතක්ක පච්චයෝ සුභ නිමිත්තාදී සුපි සුභාදීනා අයෝනිසෝ මනස්කාරෝ සෝපන විතක්ක සංඛාරෝ සම්පීත්‍තති විදියට කියනවා. අසුභේ සුභන්ති සංඥා විපල්ලාසෝ එතකොට කෙටියෙන්ම කියන්නේ එතකොට දැන් මේ විදිහේ අකුසල් ඇති වෙන්නේ අයෝනිසෝ මානසිකාර්ය නිසා. එතකොට ප්‍රධාන කාරණාව අයෝනිසෝ මානසිකාර්යයි. එතකොට මේ අයෝනිසෝ මානසිකාර්ය නිසා කොහොමද මේ දේවල් වෙන්නේ? ඊගෙනත් අපි ටිකක් දැනගන්න ඕන. කොහොමද අකුසල් ඒ විදියට ඇති වෙන්නේ අපි ආපස්සට හිතන්න ඕන කොහොමද කියලා. අපි උදාහරණයකින් අරගෙන බලමුනේ. හරි මෙතන ඉතින් කෙලෙස් 1500 පොතේ තියෙනවා මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ඒ ගැනත් ටිකක් දැනගෙන තියාගන්න කෙටියම කිව්වොත් වැරදි මනසිකාරය එතකොට කොහොමද වැරදි මනසිකාරය කියන එක අපි තේරුම් ගන්නේ යමක් නිවැරදිද වැරදිද කියලා කොහොමද තේරුම් ගන්නේ කොහොමද එතකොට අපි වැරදි මානසිකාරයක් කළාම අපට කෙලෙස් වැඩෙන්න හේතු වෙනවා. එතකොට නිවැරදි වැරදි මානසිකාරයක් කරනවා නම් කෙලෙස් වැඩෙන්න හේතු වෙනවා. ඒ වගේම එතකොට මේ වැරදි මානසිකාරය කියන එක රඳාපවතින්නේ අපේ වැරදි සංඥා ආදී නිසා. සංඥා විපල්ලාස ආදී නිසා. කොහොමද? අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා දකිනවා. දුක් සහිත දෙයක් සැපයි කියලා හිතනවා. ඒ වගේම අසුබ දෙයක් සුබයි කියලා හිතනවා. ඒ වගේම අනාත්ම දෙයක් ආත්මයි කියලා හිතනවා. ඒ නිසා මෙන්න මේ කියන විපල්ලාසත් ඊට ගොඩක්ම සම්බන්ධයි. ඒ ටික මෙතන එතනත් විස්තරයක් තියෙනවා. මේ ටිකත් පසුව හිමීට කියව ගන්න. චත්තාරෝ විපරියේසා කියලා විස්තරයක් තියෙනවා. ඒ තැනත් කියව ගන්න. පසුව ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැනට අපි කෙටියෙන් ඒ කාරණාව කිව්වේ. එතකොට මේ අනිච්චේ නිච්ඡන්ති සංඥා විපරියේසෝ චිත්ත විපරියේසෝ ditthi විපරියේසෝ ඒ විදිහට අනිත්‍ය දේ නිට්ටයයි කියලා සංඥා විපර්යාසයක් වෙන්න පුළුවන් චිත්ත විපර්යාසයක් වෙන්න පුළුවන් ditthi විපර්යාසයක් වෙන්න පුළුවන්. එතකොට මේ සංඥා චිත්ත ditthi කියන විපර්යාස කියන තුන මේ අනිච්චේ නිච්ච දුක්ඛේ සුඛ අනත්තේ අනත්තනි අත්ත කියන මේ තුනත් එක්ක මෙතන හතරක්. එතකොට අසුබේ සුබ කියන ඒ හතරත් එක්ක මිශ්‍ර වෙලා ආකාර 12කින් විපල්ලාස ඇති වෙන විදිය ගැන මෙතන විස්තර කරනවා. ඒක හිමීට පසුව වැඩි විස්තර කියව ගන්න. එතකොට කෙටියෙන් අපි සැලකුවොත් මේ විදිහේ අකුසල් ඇති වෙන්නේ අපේ ඒ විදිහේ විපල්ලාස නිසායි. සංඥා ආදී විපල්ලාස නිසා. ඒ කියන්නේ අපි වැරදියට තේරුම් ගන්න නිසා. අපි උදාහරණයකින් ගමු. කොහොමද? අනිත්‍ය දෙයක් අපි නිට්ටයයි කියලා හිතනවා. කොහොමද ඒක වෙන්නේ? අපි දකිනවා බාහිර රූපයක්. අපි හිතමු දැන් තරුණ කෙනෙක් නම් ස්ත්‍රී රූපයක් දැකලා ඒ කෙනාට හිතෙනවා මේ රූපය නම් ලස්සනයි, හොඳයි කියලා. ඒ හිතලා මේ කෙනා මේ රූපය මගේ කරගන්න ඕන කියලා හැඟීමක් ඇති කරගන්නවා. එතකොට මේක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේ? එහෙම හිතනවා කියන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේකේ තේරුම නුවණින් තොරව කල්පනා කිරීම කියන එකනේ. පැහැදිලි නේ? එතකොට යෝනිසෝ කියලා කියන්නේ නුවණින් කියන එකයි. එතකොට අයෝනිසෝ කියන්නේ නුනුවණින් කියලා සිංහලෙන් කියන්නේ නේද? ඒ කියන්නේ නුවණින් තොරව, නුවණින් තොරව කල්පනා කිරීම. එතකොට ඒ විදිහට නුවණින් තොරව කල්පනා කිරීම නිසා කෙලෙස් උපදිනවා. එතකොට අපි එහෙමනම් තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට වැරදි විදිහට මේ කල්පනා කිරීම නිසායි මේ රාගය ඇති වුණේ මේ අරමුණ ගැන. එහෙමනම් අපි කොහොමද මේ අරමුණ ගැන කල්පනා කරන්න ඕන? අපි හිතමු මේ විදිහේ රූපයක්ම දැක්කා කියලා. ඒ රූපයක් දැක්කම ඒ රූපය ගැන නිවැරදි ක්‍රමයට කල්පනා කරන්න ඕන කොහොමද? ක්‍රමගානකට කල්පනා කරන්න පුළුවන්. කොහොමද? එකක් තමයි අසුභ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් එතකොට ඒක නැති දෙයක් බැලීමක් නෙවෙයි. ඇත්තටම තියෙන අසුභය තමයි අපි ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්නේ. එහෙම නැත්නම් ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් කතා කරන්නේ ඒ නිසා දීර්ඝව එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නාම රූප වශයෙන් බෙදලා බලන්න පුළුවන්. එතකොට මේ නාම රූප වශයෙන් බෙදලා බලද්දී අපිට ප්‍රධානව මේ අරමුණ නාම රූප වශයෙන් බෙදන්න පුළුවන්. එතකොට මේ බාහිර රූපය නෙවෙයි. ඒ රූපය දකින අවස්ථාවේදී ආධ්‍යාත්මයේ පහළ වුණ ධර්ම ටික නාම රූප වශයෙන් බෙදලා දකින්න පුළුවන්. කොහොමද? අපි මේ රූපය දකිනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මොකක්ද වෙන්නේ? චක්කු විඥානයක් පහළ වෙනවා. ඒත් එක්කම අනුබන්ධ මනෝද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒ හිතවල අරමුණ වර්ණ රූපයයි. චක්කු ප්‍රසාදයෙන් වර්ණ රූපය ගන්නෙ. ඒත් එක්කම ඒ වීතියේදී ඒ වර්ණ රූපය තමයි අරමුණ බවට පත් වෙන්නේ. පැහැදිලිනේ. එතකොට මේ වර්ණ රූපය කියලා කියන්නේ රූපයක්. ඒත් එක්කම මේ රූපය දැක්කේ මේ රූපය දකින හිත පහළ වුණේ කොහෙද? පහළ වුණේ චක්කු විඥානයේ පහළ වෙන්නේ කොහෙද? චක්කු විඥානය කියලා කියන්නේම ඇසේ පහළ වෙන හිත කියන අර්ථයෙන්. එතකොට චක්කු ප්‍රසාදය අසුරු කරගෙන තමයි මේ චක්කු විඥානය පහළ වුණේ. එහෙමනම් මේ චක්කු ප්‍රසාදය සහ බාහිර රූපාරම්මණය කියන දෙකම රූපයයි. ඒක රූප කියන කොටසටයි අයිති. එතකොට ඒ වෙලාවේදී පහළ වුණ චක්කු විඥානය සහ ඒකේ තියෙන චෛතසික ධර්ම කියන දේවල් ටික නාම ධර්ම. එහෙමනම් මේ නාම ධර්ම සහ රූප ධර්ම කියන දෙකම වෙනස් වෙලා යන ධර්ම. මේ දේවල් දිගට පවතින දේවල්ද? දිගට පවතින දේවල් නෙවෙයි. එතකොට මේ රූපයත්, ඒ කියන්නේ බාහිර රූපයත්, ආධ්‍යාත්මික කියලා ගත්තු ආධ්‍යාත්මික රූපයත්, මේ දෙකම වෙනස් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රූපය හඳුනාගත්තු චක්කු විඥාන කියන හිතත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරව පෙළෙනවා. ඇතිවීමට නැතිවීමට නිරන්තරව ලක් වෙනවා. එහෙමනම් දුක් ස්වභාවයෙන් යුක්තයි. අපි කැමති විදියට පවත්වන්න පුළුවන්ද? අපිට ඕන විදියට? දැන් බාහිර රූපය අපිට ඕන විදියට තියාගන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම පුළුවන් නම් ඉතින් මේ අපි කැමති වෙන්නේ නැහැනේ. අපි කැමති වෙන ගොඩක් දේවල් එනං අපිට ඕන විදියටම තියාගන්න පුළුවන්, වෙනස් නොවී නේද? එහෙම අපිට වසඟේ පවත්වන්න බෑ. ආධ්‍යාත්මික චක්කු ප්‍රසාදය අපිට ඕන විදියට තියාගන්න පුළුවන්. එහෙම පුළුවන් නම් මෙතන ඉන්න ගොඩ දෙනෙක් කණ්ණාඩි පාවිච්චි කරන්නේ කරන්න ඕනේ නේද? අපිට ඕන විදියට එහෙම පවත්වන්න පුළුවන් නම්. එහෙම පවත්වන්න බැරි නිසා තමයි මේක වෙනස් වෙලා යන නිසා. ඉතින් ඒක හේතුන් නිසා, මේ චක්කු ප්‍රසාද සහ වර්ණ රූප ආදී මේ සියල්ලම හේතුන් නිසා හටගත්තු ධර්ම. එතකොට මේ රූපත් හේතුන්ගෙන් හටගත්තු ධර්ම. හේතුන් නිරුද්ධ වෙද්දී මේවත් නිරුද්ධ වෙනවා. දැන් මේ චක්කු ප්‍රසාදය කියන්නේ හේතුන්ගෙන් හටගත්තු දෙයක් නෙමෙයිද? ඒක එතකොට කර්මජ රූපයක්නේ. අතීත කර්මය කියන්නේ එතකොට ඒක එක හේතුවක්, ප්‍රධාන හේතුවක්. එතකොට බාහිර වර්ණ රූපය කියන එකත් උතු ආදී මක්ඛෝ හේතුවකින් හටගත්තු දෙයක් නේද? කර්ම, චිත්ත, උතු, ආහාර කියන මේ හතරෙන් එකකින් හටගත්තු දෙයක්. එහෙමනම් මේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කියන දෙකම හේතුන්ගෙන් හටගත්තු දේවල්. හේතුන් නැති වෙලා යද්දි නැති වෙලා යන දේවල්. එහෙමනම් අන්න අපි තේරුම් ගන්න ඕන මේ දේවල් අපිට ඕන විදියට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි. හේතුන්ගේ පැවැත්ම අනුව පැවතිලා හේතුන් නැති වෙති ඇති වෙලා, හේතු පවතිනකම් පැවතිලා හේතුව නැති වෙති නැති වෙලා යන ධර්ම. එහෙමනම් ආත්ම වශයෙන් පවත්වන්න බෑ. අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒ විදියටම තමයි මේ රූපය අඳුනාගත්තු හිත තියෙනවනේ, චක්කු විඥානය. ඒකත් ඒ ස්වභාවයෙන්ම නෙවෙයි. ඒ චක්කු විඥානය කියන එක දිගට තියෙන දෙයක්ද? ඒක නැහැ. දැන් ඊට පස්සේ සද්දයක් ඇහෙච්ච චක්කු විඥානියත් නිරුද්ධ වෙලයි ඊළඟ හිතක් පහළ වෙන්නේ. ඒ වීතියේම වුණත් ඉතින් හිත පහළ වෙන්නේ චක්කු විඥානේ නිරුද්ධ වෙලා. එහෙමනම් චක්කු විඥානේ අපිට දිගට තියාගන්න පුළුවන්ද? නිරුද්ධ නොවි. එහෙම පුළුවන්ද? එහෙම බෑ. ඒකත් අපේ අපට ඕන විදියට පවත්වන්න බෑ ඒකත්. ඒකට ඒකත් ඒ හේතුව තියෙන හේතු නිසා හටගත්ත හේතුන් පවතිනකම් පැවතුණා. හේතු නිරුද්ධ වෙන වීම නිසා නිරුද්ධ වෙලා යනවා. ඒකට මේ නාම ධර්ම ඒවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම තමයි එතකොට දැන් ඔය අපි කතා කළේ නාම ධර්ම සහ රූප ධර්ම කියලා දෙකට බෙදලානේ. ওই ටිකම අපහුව අපිට බෙදන්න පුළුවන් ඕනනම් ඊ අවස්ථාවේ පැවතුණු ඊ ධර්මතා ටික ස්කන්ධ පහක් විදියට. ඒ ටික කියමු බලන්න ස්කන්ධ විදියට බෙදෙන විදිය කවුද කියන්නේ? ස්කන්ධ පහක් විදියට බෙදෙන විදිය ඒ ඔය අවස්ථාවේ පැවතුණු ධර්ම ටික. ඒවා හුරු වෙන්න ඕන. ඉස්සරහට අපිට එතකොට කල්පනා කරන්න දේවල් තියෙනවා. ලීසි කෙලෙස ඇති වුණාම පාලනය කරගන්න. ගුණාලංකාරාස්ම. මෙතන ඉතින් ප්‍රධානම අපි අරමුණු කරන්නේ චක්කු ප්‍රසාදය සහ වර්ණ රූපය කියන දෙක. ඒක එතකොට රූපස්කන්ධයයි. ඊට පස්සේ වේදනා චෛසිකයේ කිව්වේ මොකක්ද එතන වේදනාව? පැහැදිලිවද? දැන් අපි චක්කු විඥාණය ගැන විශේෂයෙන් කතා කරන්නේ. රූපයක් නේ දැක්කේ. එතකොට චක්කු විඥාණයේ තියෙන්නේ මොන වේදනාවක්ද? මොන වේදන මොන විදිය වේදනාව? උපේක්ඛා වේදනාව. එතකොට මේ චක්කු විඥාණයේ තියෙන අපි චක්කු විඥාණය නම් අරමුණු කරන්නේ චක්කු විඥාණය. පැහැදිලි නේ? එහෙම නැත්නම් අපි මේ ලෝභ සිතත් අරමුණු කරන්න පුළුවන්. ඒ රූපය අරමුණු කර රූපය නිසා හටගත්තු ලෝභ හිත උනත් ওই විදියටම බෙදා ගන්න පුළුවන්. අපි චක්කු විඥාණය ගැන සැලකුවොත් ඒකේ තියෙන උපේක්ෂා වේදනාවක්. ඒක තමයි එතකොට වේදනාස්කන්ධය. රූපය හඳුනා ගන්නා බව සංඥාස්කන්ධයයි. ඒ හිතේ යෙදෙන ඉතිරි චෛතසික ධර්ම පහ ඒ ටික සංස්කාරස්කන්ධයයි. එතකොට ඒ හිත විඥානස්කන්ධයයි. මේ විදිහට ස්කන්ධ පහකට බෙදන්න පුළුවන් මේ අවස්ථාවේ තිබුණු ධර්මතාවය. අපි මේ විදිහටත් කල්පනා කරලා බලනවා. ඊට පස්සේ මේ එක ධර්මයක්වත් දිගට තියෙන දේවල්ද? නিত্য දේවල්ද? සුභ දේවල්ද? සුඛ දේවල්ද? ආත්ම දේවල්ද කියලා කල්පනා කරලා බලනවා. එතකොට මේ එකක්වත් එහෙම නෙවෙයි කියලා තීරණය කරනවා නේ. එහෙමනම් අපි මේ ඇත්තටම නැති දෙයක් ගැනනේ ලෝභයක් ඇති කරන්නේ. ඇත්තටම දිගට පවතින්නේ නැති දෙයක් ගැන තමයි දිගට පවතිනවා කියලා හිතාගෙන ලෝභ හිතක් ඇති කරගත්තේ. ඒ විදිහට කල්පනා කරනවා. එතකොට ওই විදිහටම ආයතන විදිහට, ධාතු විදිහට, ආර්ය සත්‍ය විදිහට බෙදලා බලන්න පුළුවන්. ඒ විදිහට අපි බෙදලා බලන්න පුරුදු වුණාම අන්න අපේ හිතේ තියෙන අර කෙලෙස් ඇති වෙන්න තියෙන ඉඩ එන්න එන්න ටික ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ අපි මේ පුහුණුව ඇති වුණාම අපිට පුළුවන් බාහිර අරමුණක් දැක්කම ඒ ගැන අවබෝධයෙන් වැඩ කරන්න. පැහැදිලිනේ? ඒකට ඒ නිසා මේ විදියට මේ විතර්කය ඇති වෙන්න, මේ ලෝභ හිත ඇති වෙන්න හේතු උනේ එහෙමනම් අනිත්‍ය දේවල් නිත්‍ය විදියට හිතීම, අසුභ දේවල් සුභ විදියට හිතීම කියලා අන්න ඒ විදියට ඒකේ මුල හොයා ගන්න ඕන. ඒ විදියට හිතුවේ අවබෝධය අඩුකම නිසානේ. දැන් අර මේ වගේ නියම ස්වභාවය අපි තේරුම් ගත්තේ නැති නිසා, වැරදි සංඥාවල් ඇති කරගෙන හිටපු නිසා. පැහැදිලිනේ? එතකොට අන්න ඒ විදියට මුලට ගිහිල්ලා මේ දේවල් කල්පනා කරලා බැලුවම තව ටිකක් අන්න ලෝභය ඇති වෙන්න තියෙන ඉඩ, ලෝභය විතරක් නෙමෙයි අනික් කෙලෙසුත් එහෙමයි. කවුරු හරි කියන තරහක් ඇති වුණා කියන්නකෝ, කවුරු හරි අපිට බැන්නයි කියලා හිතන්නකෝ, කොහොමද අපි කල්පනා කරන්න ඕන? අසුවල්ලු මට බැන්නා, මේ මම බැනුම් අහන්න සුදුසු කෙනෙක් නෙවෙයි, ඒකේ නා කොහොමද මට එහෙම කතා කරන්නේ කියලාද හිතන්න ඕන? එහෙම හිතුවොත් තරහ අඩු වෙනවද වැඩි වෙනවද? තරහ වැඩි වෙනවා. ඒක තමයි අයෝනිසෝ මනසකාරී කියලා කියන්නේ. එහෙමනම් අපි කොහොමද කල්පනා කරන්න ඕන? මේ සත් ඊකිනා මට බැන්න කියන අවස්ථාවේදී ඒ බැනීම කියන එක නිසා හටගන්නේ අකුසල් විපාක සෝත විඥානය. එහෙදිලිද? දැන් අපිට බැනුම් අහන්න වෙන්නේ කුසල් විපාකයක්ද? කෙනෙක්ට බැනුම් අහන්න වෙන්නේ නරක දේවල් අහන්න වෙන්නේ නරක සද්ද අකුසල් විපාකයක්. එතකොට දැන් මේ විපාකයක් ලබන්න නම් අපි කලින් කර්මයක් කරලා තියනවද නැද්ද? එහෙම බැනුම් අහන විදිහේ කර්මයක් නොකර හිටියනම් අපිට බැනුම් අහන්න වෙනවද? පැහැදිලි නේද? එහෙමනම් මේ බැනුම් අහන්න වෙන කර්මයක් අපි අතීතයේ කරපු නිසා තමයි මේ වෙලාවේ බැනුම් අහන්න සිද්ධ වුනේ. එහෙමනම් මේක විපාක හිතක්, අතීතයේ කරපු කර්මයක විපාකයක් මේක කියලා මේ පැත්තෙන් කර්ම විපාක පැත්තෙනොත් කල්පනා කරන්න ඕන. පැහැදිලිද? ඒත් එක්කම දැන් අර අපි කලින් කියපු විදිහටම ඒක නාම රූප වශයෙන් බෙදලා බලන්න ඕන. එතකොට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් බෙදලා බලන්න ඕන. ඒ අවස්ථාවේ ඇති වුණ ධර්මතා ටික කොහොමද? මෙතන තියෙන්නේ සද්ද රූපයක්, බාහිර සද්ද රූපයක්, බැනීම කියලා කියන්නේ සද්ද රූපයක්. ඒත් එක්කම ඒ සද්දය ඇහෙන්නේ සෝත විඥානයක් උපකාර වෙලා තියෙනවා. සෝත ප්‍රසාදය මුල් කරගෙනයි. එතකොට ඒ දෙකම සෝත ප්‍රසාදය සහ සද්ද රූපය කියලා කියන දෙකම රූපස්කන්ධයයි. පැහැදිලිනේ? එතකොට මේ පහළ වුණ, ඒ වෙලාවේ පහළ වුණ සිත සහ චෛතසික ධර්ම කියලා කියන්නේ නාම ධර්ම. ඒ ටිකම වුණා නම් වේදනා සංඥා සංඛාර විඥාන කියලාත් වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒකට අන්න ওই විදිහට බෙදලා බලපුවාම අපිට ඒ තරහ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ කියන එක දෙකක් දෙයක්වත් දිගට තියෙන දේවල්ද? එහෙනම් දිගට තියෙන දේවල් නෙවෙයි. දැන් අපි කල්පනා කළොත් එහෙනම් මේ බැනපු කෙනා මේ දිගට ඉන්න කෙනෙක්. ඒ කෙනාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා අපි කල්පනා කළොත්. එතකොට අපි එහෙමනම් කල්පනා කරලා තියෙන්නේ වැරදි විදිහට. අපි හිතලා තියෙනවා මේ දිගට ඉන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේ බැනපු පුද්ගලයා දිගට ඉන්න කෙනෙක් කියලා තමයි හිතලා තියෙන්නේ. ඒ නිසානේ දැන් පාඩමක් ගන්නන්න කෙනෙක් ඉන්නෙපෙයි එහෙනම් නැත්තම් නේද? ඉතින් අපි එහෙම හිතන නිසා තමයි දැන් මේ කෙනාට හොඳ පාඩමක් ගන්නන්න ඕන කියලා හිතනවා කියන්නේ අන්න ආත්ම සංඥා. පැහැදිලි නේද? සත්ව සංඥා, පුද්ගල සංඥා දෙඩිව තියෙන නිසා තමයි එහෙම හිතෙනවා නම් ඉතින්. ඒ නිසා අපි කොහොමද කල්පනා කරන්න ඕනේ? එහෙම දිගට ඉන්න සත්වයේ පුද්ගලයෙක් නැහැ. වේගයෙන් වෙනස් වෙමින් යන නාම පරම්පරාවක් සහ රූප පරම්පරාවක් තියෙනවා. ඉතින් ඒ බැනපු වෙලාවේ තිබුණු නාම ධර්ම රූප ධර්ම දැන් තියෙනවද? ඒ බැනපු කෙනා කියලා අපි සලකන කෙනාගේ ඒ තිබුණු තරහා හිත තාම තියෙනවද? ඒක නැහැ. සමහර විට ඒ කෙනා වැරද්ද තේරුම් අරගෙන දැන් අපිට මෛත්‍රී කරනවා වෙන්න පුළුවන්. අපි මෙහි ඉඳන් ඒ කෙනාට පාඩමක් ගන්නන්න කල්පනා කරනවා. එතකොට අපි මේ මොහොත වෙදී ඒ කෙනා අපේ තරහකාරයෙක්ද? අපි ගැන මෛත්‍රිය වඩන අපේ මිත්‍ර කෙනෙක්ද? අපිට හිතවත් කෙනෙක්. දැන් අපිට යහපතක් කරන්න ඕන කියලා එයා හිත හිතයි. අපි මෙහි ඉඳන් අනිත් පැත්තට කල්පනා කරනවා මේ කෙනාට පාඩමක් ගන්නන්න ඕන කියලා. එතකොට කල්පනා කරලා බලන්න මේ කොච්චර මුලාවක්ද හිතේ තියෙන්නේ නේද? ඔන්න ඔය විදිහට අපි කල්පනා කරන්න ඕන. ඒ අපි අර අතීතයේ වුණ දෙයක්, පරණ වුණ දෙයක් ගැන අපි හිතේ තියාගෙන ඒ විදිහට කල්පනා කරනවා නම් ලොකු මුලාවක් තියෙන නිසායි ඒ විදිහට වෙන්නේ. පැහැදිලි නේ? ඒ නිසා අපි නිතර කල්පනා කරන්න ඕන මේ විදිහ දෙයක් ඉවෙද්දි මේක සත්වයෙක් කරපු, පුද්ගලයෙක් කරපු, නියත කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. ඒ දේවල් කරපු නියත කෙනෙක් දිගට ඉන්නවා නෙවෙයි. ඒ නිසා අර පලිගැනීමේ චේතනා ඒ දේවල් ඇති වෙන්න දෙන්න හොඳ නෑ. පැහැදිලි නේ? ඒ විදිහට කල්පනා කරලා තරහ පාලනය කරගන්න. හරි. ওই විදිහට ඉතින් ඒ රාගය, ද්වේෂය, මෝහය කොයි විදිය කෙලෙසයක් ඇති වුණත් ඒ අරමුණු ওই විදිහට කල්පනා කරලා දුරු කරගන්න උත්සාහවත් වෙන්න. පැහැදිලි නේ? ඒක තමයි ඒතකොට මෙතනින් අදහස් කරන්නේ ඒ විතර්කයන්ගේ මුලට ගිහිල්ලා ඒ ගැන විමසලා බලන්න කියලා. මේ විදිහට ඒ විදිහට එහෙම කල්පනා කරද්දී අන්න ඒ විතර්කවල තියෙන බලය අඩු වෙලා අපිට පුළුවන්කම ලැබෙනවා පාලනය කරගන්න. හරි. ඊට පස්සේ ඊළඟට විස්තර කරන්නේ අවසාන කාරණාව. එතකොට මේ විදිහට සිහි කරද්දී අකුසල් විතර්ක නැවතත් ඉදිරිපත් වෙනවා නම් තේන භික්කවේ භික්කුණා දන්තේවි දන්තං ආදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අභි නිග්ගන් හිතබ්බං අභි නිප්පීලේ තබ්බං අභි සන්තාපේ තබ්බං. ඔය විදිහට ඊළඟ අවවාදය දෙන්නේ. එතකොට කොහොමද මෙතන කියන්නේ ඒ තවත් ඒ වගේ අකුසල් විතර්ක ඇති වෙනවා නම් තදින් අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ අකුසල් විතර්ක වලට මම ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ කියලා දෙඩිව වීරයෙන් කොහොමද මේ කියන්නේ? දත් එකට කොහොම තද කරගෙන යටි දත් ඇඳයි උඩු දත් ඇඳයි තද කරගෙන ජීවහාය තාලුං ආහච්ච දිව තල්ලට තද කරගෙන මේ කියන්නේ දෙඩි වීරයක් ඇති කරගෙන කියන එකයි කියන්නේ. හිතින් තදින් නිග්‍රහ කරන්න කියනවා මේ කෙලේශය හෙළන්න. ක්ලේශය යටපත් කරන්න දැඩි උත්සාහයක් ගන්න. මේක ඊට පස්සේ උපමාවකින් විස්තර කරනවා කොයි වගේද? සේයතහාපි භික්කවේ බලවා පුරිසෝ දුබ්බලතරම් පුරිසං සීසේවා ගලේවා කන්දේවා ගහෙත්වා අභි නිග්ගන්හෙයි අභි නිප්පීලෙයි අභි සන්තාපේය ඒව මේව බොහෝ භික්කවේ කියලා උපමාව ගලපලා පෙන්නනවා. තව මිනිස්සෙක්ව කොහොමද දැන් හිතමු ටිකක් දුර්වල මිනිස්සෙක්ව එක්ක බෙල්ලෙන් අල්ලගෙන කරන්නේ? එහෙම යන්න එපා මේව. මේ උපමාවක් විතරයි කියන්නේ. නේද? හිසෙන් අල්ලගෙන, එහෙම නැත්නම් බෙල්ලෙන් අල්ලගෙන, එහෙම නැත්නම් කරෙන් හරි කොහොම හරි අල්ලගෙන ඒ කිනාව පාලනය කරන්න යම් විදියකටද? අන්න ඒ විදියට දැඩිව අර කිනාව පෙළලා පාලනය කරනවා වගේ මේ අකුසල් විතර්කයක් පාලනය කරගන්න කියලයි කියලා තියෙන්නේ. හරි, අපි දැන් බලමු කොහොමද අට කතාවේ ඒ කාරණාව විස්තර කරලා තියෙන්නේ කියලා. හරි, ඊට පස්සේ ඊළඟ කාරණාව දක්වන්න තමයි තස්ස චේ බික්කවේ කියලා පටන් ගත්තේ. දන්තේහි දන්තං ආදාය කියලා කිව්වේ එට්ඨා දන්තේ උපරි දන්තං තපිත්වා. පැහැදිලිද? ඒ කියන්නේ දත්තොම එකට තද කරගෙන. චේතසා චිත්තං. ඔව්, මේ කියන්නේ කුසල චිත්තේන අකුසල චිත්තං අබිනිග්ගන් හිතප්පා. ඔව්. ඊට පස්සේ බලවාපුරිසෝ කියලා ඊට පස්සේ උපමාව විස්තර කරන්නේ හොඳ ශක්ති සම්පන්න කෙනෙක් දුර්වල පුරුෂයෙක්ව ඉසින් හරි දෙල්ලෙන් හරි කන්ද කියලා කියන්නේ මේ හරියට කියනවා. එතකොට ඒ වගේ ප්‍රදේශයකින් හරි අල්ලගෙන ඒ කිනාව පෙළනවාද? ඒ කිනාව කොහොමද කිලන්තං මුච්ඡා පරිතං විය කරෙයි කියන්නේ ඒ කිනාට නැගිටින්න දෙන්නේ නැතුව යටපත් කරන්නේ යම් විදියකටද? ඉතමකෝ රණ්ඩුවක් වෙලාවක ටිකක් දඟලනවා කවුරු හරි කියලා. නැත්තම් මද්‍රව්‍ය මොන හරි ඒ වගේ පාවිච්චි කරලා කෙනෙක් දඟලනවා කියලා හිතමු. එතකොට එතන ඉන්න ටිකක් ශක්තිමත් කෙනෙක් මොකද කරන්නේ? මේ වගේ ඇවිල්ලා බෙල්ලෙන් හරි අල්ලගෙන තද කරලා ඒකිනාව පාලනය කරනවා. පැහැදිලිද? අනිත් අයට එක්ක ගහන්න යනවා මොන හරි කියලා හිතමු. ඒක වළක්වන්න ඒ වගේ අල්ලලා නවත්වා ගන්නවා. අන්න ඒ වගේ අපි අකුසල් විතර්ක ඇති වුණාම ඒව මේව පිප්පුණා විතක්කේ හිසද්දීන් පටිමල්ලේන හුත්වා කේච තුම්හේ කෝච අහං इति අභිභවිත්වා කාමං අචෝච නහරුච අට්ඨීච අවසිත්තතු ශරීරේ උපසුස්සතු උපසුස්සතු මන්සලෝහිතං. මේ විදියට අර වීරිය ඇති කරගන්න කියලා කියන්නේ කොහොමද අර විතර්කත් එක්ක පටිමල්ලේන හුත්වා, ඒ කියන්නේ විතර්කත් එක්ක සටන් කරනවා කියන එකයි. ප්‍රතිමල්ලයේ වී කියන එකයි. පටිමල්ලේන කියලා කියන්නේ විතර්කත් එක්ක අපි සටන් කරන්න සූදානම් වෙන්න ඕන. අකුසල් විතර්කයත් එක්ක. එහෙම සූදානම් වෙලා මෙන්න මේ විදියට කල්පනා කරන්න කියනවා. කේච තුම් හේ කෝච අහං. කොහොමද ඒක පරිවර්තනය කරන්නේ? කොහොමද? කියමු බලන්න. දැන් මේ විතර්කයේ අහන්නේ අර අකුසල් විතර්කයේ ඔබ කවුද මම කවුද නේද? ඔබ කවුද මම කවුද? මේ මාව පරද්දන්න ඔබ කවුද කියලා තමයි හිතන්න කියන්නේ. පැහැදිලි නේ? ඔන්න මේ අකුසල් විතර්කයට එහෙම කියන්න කියලා කියන්නේ. කියන්නේ තමන්ගේ හිතට ඒ විදිහට හිතලා මේ විදිහට මහා වීරියක් ඇති කරගන්න මේ මේ ලේමස් විය ශරීරයේ ලේමස් වියලී යත්වා හම නහර ඇටකටු විතරක් ඉතිරි වුණත් ඉතිරි වේවා. එහෙම වුණත් මේ විතර්කයට නම් මම ඉඩ දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් තියාගන්න කියනවා. පැහැදිලි නේ? ඒ කියන්නේ මුළු ඇඟේම ලේමස් වියලිලා ගියත් ඇටකටු හම ඒ ටික විතරක් ඉතිරි වුණත් මම මේ විතර්කයට නම් ඉඩ දෙන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා කියනවා. පැහැදිලිද? ඒ විදිය දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන්ගේ කුසල් මනසිකාරය දිගට පවත්වන්න උත්සාහවත් වෙන්න කියන එකයි මේ දේශනා කරන්නේ. පැහැදිලිද? හරි, ඊට පස්සේ ඔන්න අවසාන ඡේදය විස්තර කරනවා. මේ එකින් එක ආපහු කෙටියෙන් විස්තර කර කෙටියෙන් සඳහන් කරනවා මෙන්න මේ විදිහට අර මේ පියවර පහම අපහු එකින් එක මෙතන පැහැදිලි කරනවා හරි ඊට පස්සේ කියනවා ඒ විදිහට යම් කෙනෙක් හිත පාලනය කරගන්නවා නම් ඔය පියවර පහ යොදාගෙන අයං උච්චති භික්කවේ භික්ඛු වසි විතක්ක පරියාය පතේසු ඒ කියන්නේ මේ විතර්කයන්හි විතර්කයන් වශී කරපු පුද්ගලයෙක් කියලා මේ කෙනාට කියන්න පුළුවන් ඒ කියන්නේ විතර්කයන් තමන්ගේ වසඟයට ගත්තු පුද්ගලයෙක් ඒ කියන්නේ යම් භික්ෂුවක් මේ විදිහට කටයුතු කරනවා නම් ඒක පුහුණු කරනවා නම් ඒ කෙනා විතර්ක තමන්ගේ වසඟයට ගත්තු කෙනෙක් කියලා දේශනා කරනවා යම් විතක්කං ආකංකිස්සති තං විතක්කං විතක්කෙස්සති යම් විතක්කං න ආකංකිස්සති නතං විතක්කං විතක්කෙස්සති හරි ඒ විදිහට තෘෂ්ණාව සිඳලා දාන්න පුළුවන් වෙනවා ඒ කෙනාට ඒ වගේම සංයෝජනවල පැවැත්ම වළක්වනවා ඒ වගේම මනාව මෙතන මානාභි සමය කියන වචනේ මම බලලා කියන්නම් මනාව මෙතන මානාභි සමය මේ මෙතන වචනේ තේරුම අන්තමකාසි දුක්කසි දුක කෙලවර කරපු කෙනෙක් බවට පත් වෙනවා කෙටියෙන්ම කිව්වොත් අරහත්ත්වය සාක්ෂාත් කරනවා කියන එකයි තේරුම. එතකොට මෙතන පේනව ඇති ඒ විදියට විතර්කයන් තමන්ගේ වසඟයට ගන්න භික්ෂුන් වහන්සේ යම් විතර්කයක් කැමති වෙනවද ඒ විතර්කය විතර්ක කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකිනම් පුළුවන් එතකොට තමන් කැමතිනම් යම් විතර්කයක් ඒක දිගට පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල් විතර්ක වලින් මිදිලා කුසල් විතර්ක වල දිගට හිත පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යහපත් විතර්ක අයහපත් විතර්ක කියලා දැන් දෙවිදියකට තියෙනවනේ නේද? කොහොමද? ද්වේදා විතක්ක කියන සූත්‍රයේත් ඒ ගැන විස්තරයක් එනවා භාග්‍යවතුන් වහන්සේ. මේ විතර්ක කොටස් දෙකකට බෙදලා යහපත් විතර්ක සහ අයහපත් විතර්ක කියලා ඒවා පාලනය කරපු ආකාරය. එතකොට යහපත් විතර්ක කියන්නේ මොනවද? අයහපත් විතර්ක කියන්නේ මොනවද? මොනවද? ප්‍රධාන ඒ කොටස් වලට බෙදෙන කිව්වා ඒව ඉතින් ඒ සූත්‍රයේදී කියව ගන්න අපිට නැත්තම් ඒක මෙතනම ඊට කලින් සූත්‍රය තමයි. එතකොට ඒක හිමීට කියව ගන්න එතන විස්තර කරනවා කොහොමද එතකොට මේ විතර්ක අපි අඳුනාගෙන ඒවා පාලනය කරන්නේ ඒවා අඳුනා ගන්න කියන එක මුලින්ම ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ විතර්ක හොඳ විතර්ක සහ කුසල් විතර්ක සහ අකුසල් විතර්ක අඳුනා ගන්න කෙනා අකුසල් විතර්ක දුරු කරගෙන කුසල් විතර්කම දිගට පවත්වන්න පුළුවන් වෙනවා ඒකයි මෙතන කියන්නේ යම් විතර්කයක් කැමති වෙනවාද ඒක විතර්ක කරන්න පුළුවන් වෙනවා මේ වශී භාවයට පත් කරගත්තු කෙනාට. ඒ වගේම යමක් විතර්ක කරන්න අකමැතිද ඒ කියන්නේ අකුසල් විතර්ක. ඒවා විතර්ක කරන්නේ නැහැ. ඒවා ආවම ඒවා අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදිහට ඒ තමන්ට ඇති වෙන අකුසල් විතර්ක ආදී පාලනය කරගෙන කුසල් විතර්ක දියුණුවට පත් කරගෙන අරහත්වේ සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එක තමයි කෙටියෙන්ම අර්ථය. අපි ඒ ටික අට කතාවේ බලමු කොහොමද ඒ ටික කියන්නේ කියලා. එතකොට මේ උපමාවකින් පෙන්නනවා මේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද අපට මේ අවවාද කිරීම කළේ. හරියට ශාස්ත්‍ර උගන්වන ගුරුවරයෙක්. දැන් රජ කාලේ හිටියන්නේ එක එක ශාස්ත්‍ර උගන්වන ගුරුවරු නේද? දැන් ඒ කාලේ අහලා ඇති දිසාපාමොක් කියලා හින් ඉඳලා තියෙන්නේ දිසා ඒ ප්‍රදේශයේ ප්‍රමුඛ ගුරුවරු කියන අර්ථයෙන් නේද? ඒත් ඒ විදිහේ ගුරුවරු ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒතට ඉතින්න ගිහිල්ලා රජ පරම්පරාවල රජ කුමාරවරු ඒ අය ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තී මොනවද ඉගෙන ගන්න? ඉතින් ඒ සාමාන්‍ය අනිත් අකුරු ඉගෙනීම ආදී ඒවත් කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම රජ කුමාරවරුන්ට ආයුධ ආදිය පුහුණු කරනවා. එතකොට ඒකයි මෙතන මේ කියන්නේ ඒ ශාස්ත්‍ර ආචාර්යවරේ පිට රටවල් වලින් ආපු රජ කුමාරයෙකුට පිට රටකින් ආපු රජ කුමාරයෙකුට ආයුධ පහක ශිල්පය උගන්වනවා. ආයුධ පහක් උගන්වනවා. උගන්නලා ගිහිල්ලා ඔබතුමාගේ රටේ රජය ගන්න, රජකම ගන්න. ඉතින් අතරමඟදී හොරු එහෙම ආවොත් කියන දෙයක් හැර ගන්න හරි එහෙම හොරු එහෙම නැගී ආවොත් දුන්නෙන් ඒ අවශ්‍ය කටයුතු කරලා යන්න. කියන්නේ දුන්න පාවිච්චි කරන්න. ඉතින් ඒ දුන්න විනාශ වෙලා හරි බිඳිලා හරි එහෙම මොකක් හරි වුණොත් ඊට පස්සේ සැතෙන් ඒ විදියට ප්‍රයෝජන ගන්න. එහෙම නැති වුණොත් කඩුවෙන්. මෙන්න මේ විදියට ඒ කාලේ තිබුණු ඉතිරි ආයුධ දෙක ගැන කියලා නැහැ. තවත් ආයුධ තියෙන්නේ. ඒ ආයුධ පහෙන්ම කටයුතු කරන විදිය උගන්වලා ශිෂ්‍යව පිටත් කරනවා. ඉතින් ඒ විදියට ඒ කුමාරයා ඊට පස්සේ ගිහිල්ලා තමන්ගේ රටට පැමිණිලා රාජ්‍ය ලබාගෙන රාජ්‍ය ශ්‍රීය අනුභව කරනවා. අන්න ඒ විදියටම භාග්‍යතුන් වහන්සේ මේ භාවනා කරන්න ආරම්භ කරන භික්ෂුවට අර්හත්වය ලබා ගැනීම සඳහා යොදවනසේ ඉතින් අතරමඟ අකුසල් විතර්ක ඉපදුනොත් අර හොරු කඩාපනිනවා වගේ තමයි අකුසල් විතර්ක ඇති වෙන එක. දැන් අපි අර්හත්වය සඳහා යන ගමනේදී අපට තියෙන බාධා තමයි දැන් අර තමන්ගේ රටට යන රජකුමාරයාට තිබුණු බාධා තමයි හොරු මංකොල්ලකාරයෝ නේ. ඒ වගේම තමයි නිවන් අවබෝධ කරගන්න යන ගමනේදී විචුවකට තියෙන පලිබෝධ තමයි, එහෙම නැත්නම් සතුර තමයි අකුසල් විතර්ක කියලා කියන්නේ. එහෙම වුණොත් භාග්‍යතුන් වහන්සේ ඉදින් දේශනා කරනවා මේ අඤ්ඤ නිමිත්ත පබ්බයේහි පිහිටලා ඒ අකුසල් යටපත් කරගෙන විපස්සනා වඩලා අරහත්ත්වයට පැමිණෙන්න. මේ කියන්නේ අර කියපු කරුණ වලින් පළවෙනි කාරණාව නේද? වෙන කුසල් මනස්කාරයක් මනසිකාර කරන්න කියලා දේශනා කරන්නේ. අන්න ඒ පියවර අනුගමනය කරලා කෙලෙස් නැති කරගන්න. එහෙම බැරි වෙනවා නම් ආදීනව පබ්බයේ පිහිටලා ඒ කටයුත්ත කරගන්න. එහෙමත් බැරි නම් අසති පබ්බයේ, ඒ කියන්නේ තුන්වෙනි පියවර, අර අරමුණ අමතක කරන්න කියලා කිව්වේ. එහෙමත් බැරි වෙනවා නම් විතක්ක මූල බෙහෙද පර්වයේ පිහිටලා ඒ අකුසල් විතර්ක දුරු කරගන්න. එහෙමත් බැරි වුණොත් අබිනිග්ගන්හන පබ්බයේ පිහිටලා, ඒ කියන්නේ අවසානයේ තර කිව්වේ අපි දත් වලින් තද කරගෙන ඒ විදිහට නිග්‍රහ කරන්න කියලා. ඒ පියවරේ පිහිටලා විපස්සනා වඩලා අරහත්ත්වයට පැමිණෙනවා කියලා මෙන්න මේ පබ්බ පහ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ මේ වසී විතක්ක පරියාය පතේසු කියන එක විස්තර කරලා තියෙන්නේ. විතක්ක චාර පතයන්හි චින්න වසී පගුණ වසී. ඒකට ඒ කෙටියෙන්ම කිව්වත් ඒ විතක්ක හැසිරීම වල හැසිරීම පතයන්හි වශී භාවයට ප්‍රගුණ කරපු වශී භාවයේ තියෙන කෙනෙක් කියන එකයි තේරුම. කෙටියෙම කිව්වොත් Tamanට ඕන විදියට මේ විතර්කය හසුරුවා ගන්න පුළුවන් විදියේ කෙනෙක්. යම් විතක්කං ආකංකිස්සති කියලා කිව්වේ. ඒක මේක කිව්වේ ඒක වශී භාවයේ ආකාරය දක්වන්නයි. ඒ පිටුවට වශී වෙලා තියෙන බව දක්වන්න. වශී වෙලා තියෙන කොයි විදියටද කියන එක දක්වන්නයි. එතකොට මේ භික්ෂුන් වහන්සේ කලින්, ඒ කියන්නේ මේ පුහුණුව කරන්න කලින් යම් විතර්කයක් විතර්ක කරන්න කැමති වුණාද ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් විතර්ක කරන්න කැමති කියලා මෙතන අදහස් කරන්නේ දැන් අපිට කුසලයේ හිත පවත්වන්න ඕන. හැබැයි ඒ වුණාට ඒකේ පවත්වා ගන්න බෑ. දැන් අපි බුද්ධානුස්සතිය වඩන්න පටන් ගන්නවා. ඒ වුණාට තරුණ කාලේ සෙල්ලම් කරපු ඒවාද, ඉස්කෝල කාලේ කරපු දේවල්ද, ගිහි කාලේ කරපු වෙන දේවලුත් මතක් වෙනවා නේද? අන්න ඒතකොට විතර්ක කරන්න කැමති දේ එයාට කරන්න බෑ. පැහැදිලි නේ? වෙන දේක් තමයි මේ වෙලාවේ කර කර ඉන්නේ. යං න විතක්කේතු කාමෝ හෝති තං විතක්කේති. තමන් විතර්ක කරන්න අකමැති දේවල් තමයි විතර්ක කරන්නේ. කියන්නේ තමන් අකමැති දේවල් මතක් වෙනවා. තමන් අකමැති ලෝභයට ලෝභ නිස්සිත විතර්ක ඇති කරගන්න. එහෙම නැත්නම් අවිහිංසා විතර්ක ආදිය, කාම විතර්ක, අවිහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක, මේ දේවල් කරන්න කැමති නැහැ. හැබැයි ඒ වුණාට ඒවම තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් තමන් අකමැති නමුත් ඒ විතර්ක ඉස්මතු වෙනවා. ඒ කොයි කාලෙද? මේ පුහුණුව කරන්න කලින්. ඉදානි පන වසීභූතත්තා. දැන් මේ වසීභූත වූ බැවින්, එහෙම නැත්නම් මේ විතර්ක පිළිබඳව වසීභාවය ඇති කරගත්තු නිසා යම් විතක්කං විතක්කේතු කාමෝ හෝති තං ඒව විතක්කේති. යමක් විතර්ක කරන්න කැමතිද ඒකම තමයි විතර්ක කරන්නේ. කියන්නේ තමන්ට ඕන විදිහට විතර්කය හසුරුවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුද්ධානුස්සතිය වඩන්න කැමති ඒකම කරනවා. පැහැදිලිනේ? ඒක දැන් කුසල් විතර්ක කරන්න කැමති ඒකෙම හිත පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම යම් න විතක්කේතු කාමෝ නැතං විතක්කේති. තමන් විතර්ක කරන්න අකමැති දේ විතර්ක කරන්නේ. ඒ කියන්නේ තමන් අකමැති කාම විතර්ක කරන්න, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කරන්න අකමැති. ඒවා කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් විතක්කං ආකංකිස්සති, තං විතක්කං විතක්කෙස්සති. යම් විතක්කං නාකංකිස්සති, නැතං විතක්කං විතක්කෙස්සති කියලා දේශනා කළේ ඔපයි. එතකොට මේ අච්චේජ්ජි තණ්හං ආදී පදවල අර්ථය සබ්බාසව සූත්‍රයේ විස්තර කළා කියනවා. එතනදී එතනින් ඒ ටික බලා ගන්න කියලා කියන්නේ. කෙටියෙන්ම කියන්නේ ටික ඒතොට තෘෂ්ණාව සිඳලා කෙලෙස් නැති කරලා දුක දුරු කරලා අර්හත්වයට පත් වෙනවා කියන එකයි තේරුම. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් මේ විදිහට ඉතින් ඒ සූත්‍රයේ කියවෙන විස්තරය අවසන් වෙනවා. ඉතින් අපි මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කිරීම වශයෙන් මේ රැස් කරගත්තු කුසල් අපි ඉන් අනුමෝදනාව විදියට සිද්ධ කරමු. ඉතින් අපිට මේ විදිහේ යහපත් ධර්මදේශනාවන් අහන්ඩ ඒ දේවල් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණේ සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ නිසයි. ශ්‍රී සද්ධර්ම රත්නය මහා සංඝ රත්නයේ ලෝකේ පහළ වුණ නිසයි. ඒ නිසා මේ අපි රැස් කරගත්තු කුසලය ත්‍රිවිධ රත්නයේ උතුම් උපහාර පූජාවක් බවට පත් වේවා කියලා අපි අදහස් දෙක කරගනිමු. ඒ වගේම අපිට මේ ධර්ම සාකච්ඡාවක් කරන්න ලැබෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ කාලයේ පටන් මේ මොහොත දක්වාම සත්පුරුෂ උතුමන් වහන්සේලා, පුරාණ ආචාර්යයන් වහන්සේලා ඒ ශ්‍රී සද්ධර්මය අකණ්ඩව රැකගෙන පැමිණි නිසයි. ඒ වගේම ග්‍රන්ථ ආදී රචනා කරමින් ඒ අපැහැදිලි තැන් විස්තර කරමින් ඒ සද්ධර්මයට රුකුල් දීපු නිසයි. ඉතින් ඒ නිසා අපි ඒ රැස් කරගත්තු හැම කුසලයක්ම ඒ පුරාණ ආචාර්ය උතුමන් වහන්සේලාටත් උපහාර පූජාවක් බවට පත් වේවා කියන අදහස කරගනිමු. ඉතින් ඒ අතීතයේ පටන් මේ මොහොත දක්වාත් වර්තමානයේ මේ ශාසනයට දිරි දෙමින් උපකාර කරන්න යෙදුණු දැනට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සුගති ආදී සිටින, ඒ වගේම මේ පින් අනුමෝදන් වෙන යම් තාක් සත්පුරුෂ උතුමන් වහන්සේලා වෙනවද, ඒ සෑම සියලු දෙනෙකුටම ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසලය හේතුපනිත්‍රය වේවා කියන පින් අනුමෝදනාව සිද්ධ කරමු. ඉතින් අපි හැම දිනාටමත් ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසලය හේතුපනිත්‍රය වේවා කියන පින් අනුමෝදන් කරමු. තව මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් විනාඩි 5කින් වගේ අපි කතා කරමු නේද? මේ සූත්‍රයට සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ කියවුණු කාරණා ටික පැහැදිලිද? ඒ ටිකේ වැදගත්ද? ටිකක් අපැහැදිලි තැන් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව්. මේ කෙනෙකුටත් ඉතින් ඒ වගේ තමන් ළඟ තියෙන බෑග් එක හරි තියෙන දේවල් ඉතින් අරන් බැලුවට කමක් නැහැ. නේද? හරියන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ දැන් මේක පීඩාවක් වෙන විදියට නෙවෙයි අත්‍තරම මෙතන විශේෂයෙන්ම කියවෙන්නේ මානසිකව තමන් ඇති කරගන්න වීරියයි. පැහැදිලි නේද? මානසික වීරියයි ඇති කරගන්න ඕන විශේෂයෙන්ම. ඒ නිසා තමයි අර මේ මෙතනින් ඒකෙන් අදහස් වෙන්නේ අපි තරහ අරගෙන අර තව කෙනෙක්ට ගහනවා වගේ වැඩක් නෙවෙයි මේක. පැහැදිලි නේ? අපි ඒ ඇති වෙන අරමුණක් එක්ක හරි ගැටීමක් ඇති වෙනවා නම් ඒක වැරදි. පැහැදිලිද? අපි ඒක තමයි අවබෝධයේ තියෙන්න ඕනේක මේ විතර්කය කියන්නේ මොකක්ද? එතකොට මේ අකුසල් විතර්කය කියලා කියන්නේ හේතු වලින් හටගත්තු දෙයක්. මේ විදිහේ හේතුන් ඇති වුණ නිසා මේ විතර්කය ඇති වෙනවා. ඒ හේතුන් නැති වෙද්දි නැති වෙනවා කියන ඒ අවබෝධයත් අපි ඒ කාලය තුළ හදා ගන්න ඕන. එහෙම නැතු දැන් මුල් හතර අසාර්ථක වෙනවා කියලා අපිට හැම වෙලේම කියන්න බෑ. දැන් අපි මේක ටිකින් ටික පුහුණු කරද්දී ඊට පස්සේ පුළුවන්කම ලැබෙනවා සමහර විටක හිත දැන් මේ කියන්නේ යම් අවස්ථාවකේ මුල් හතරෙදි අමාරු වුණොත් ඒත් අදිෂ්ඨානේ අතහරින්න නැතුව දිගට කුසලයේ පවත්වන්න කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම නැතුව අපි එක එක අර පුද්ගලයෙක් එක්ක රණ්ඩු වෙනවා වගේ කිරීමක් නෙවෙයි. පැහැදිලිනේ? මෙතනින් අදහස් කරන්නේ අකුසල් විතර්කය කොහොම හරි ඒකට ඉඩ දෙන්නේ නැතුව අපෙන් වීතික්කම ආදියක් සිද්ධ නොවන විදියට දැඩිව වීරිය අරගෙන කුසලයේ කොහොම හරි බුද්ධානුස්සතිය නම් කරන්නේ බුද්ධානුස්සති අරමුණේ කොහොම හරි මම ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ විදියට කරන්න කියන එකයි. පැහැදිලිද? ඉතින් ඒකිනුත් කියවෙන්නේ වෙන කුසලයක යෙදෙන්න කියන එකම තමයි. පැහැදිලිනේ? දැන් අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉතින් කුසල් මනසිකාරයම තමයි. එතන කියන්නේ එතකොට ප්‍රධාන වෙන්නේ එතකොට මනසිකාරයත් එක්කම ප්‍රධාන වෙයි තැන් වල ඉතින් චෛතසික වශයෙන් ගත්තොත් ප්‍රඥාව ප්‍රධාන වෙනවා. යෝනිසෝ කියද්දී නුවණින් කියන අර්ථය නේද එන්නේ. ඒ නිසා ප්‍රධාන වෙන්නේ ප්‍රඥා චෛතසිකය කියලායි පේන්නේ. අතරම මෙතනින් අදහස් කරලා තියෙන්නේ උනාට එක චෛතසිකයක්ම නෙවෙයි මුළු සිතක්. එතකොට මෙනෙහි කිරීම කියද්දි එතකොට ඒ සිතම සම්පූර්ණ චිත්ත චෛතසික සියල්ලමයි අදහස් කරලා තියෙන්නේ. ඒ නිසානේ දැන් කුසල් මනස්කාර විදියට පෙන්නන්නේ කුසල් සිත්. පැහැදිලිනේ? එතකොට ඒ සිතම තමයි අරන් තියෙන්නේ. නමුත් ඒ දැනක ප්‍රඥාව අනිවාර්යෙන්ම ප්‍රබලයි. එකන් නුවණින් යුක්ත මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒ නිසා ඥාන සංප්‍රයුක්ත කුසල. අනිවාර්යෙන්ම ඒ තැනක එක තමයි අපි අර කාලයක් තිස්සේ පුහුණු කරන්න ඕන. එහෙම පුහුණු කරද්දී දැන් කොහමද වෙන්නේ? දැන් ඕකේ කුසලයටද අකුසලයටද හැරෙන්නේ කියන එක තීරණය වෙන්නේ වොත්තපන අවස්ථාවේදීනේ. එතකොට ඒකට බලපානවා. එතකොට ඒ තැනකදී අර పూర్ව පුරුදු ආදිය, උපනිශ්‍රය ආදිය. එතකොට ඒ නිසා තමයි අපි දිගට යමක් පුහුණු කරලා තියෙනවා නම්, කුසලයක් දිගට පුහුණු කරලා තියෙනවා නම්, ඒ මුල් හිත් චක්කු විඥාන හිත් ආදී පහළ වේගෙන ගිහිල්ලා වොත්තපනේදී ඊට පස්සේ අපේ පුහුණුව තියෙන්නේ අසුබ වශයෙන් මෙනෙහි කරලා නම් ඒ පැත්තට හිත පවතින ගන්නවා. ඊට පස්සේ කුසල් හිත් විදියටයි එතනින් එහාට යන්නේ. පැහැදිලි නේ? එතකොට අපි වැඩිපුර රාගය පැත්තට නම් හුරු කරලා තියෙන්නේ අන්න ඒක සුබ වශයෙන් ගන්න ලෝභ හිත් පහළ වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා අපි ඒක කඩා ගන්න තමයි මොකද කරන්න තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. තියෙන එකම විකල්පය තමයි ඊට ප්‍රතිවිරුද්ධ මානසිකාරයක් අපි හුරු කරන්න ඕන. අපි මෙච්චර කාලයක් සසරේ පුරුදු කරලා තියෙන්නේ සුබයි කියලානේ. ඉතින් අපි ඒක අසුබයි කියන බව, අනිත්‍ය කියන බව, දුක්ඛ කියන බව, අනාත්ම කියන බව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරලම පුරුදු කරන්න ඕන. දැන් ඒකයි අපි කලිනුත් මතක් කළේ. දැන් මේ නැති දෙයක් අපි මෙනෙහි කරනව නෙවෙයි. ඇත්තටම මේකේ තියෙන අනිත්‍යභාවයයි මෙනෙහි කරන්නේ. පැහැදිලි නේ? දැන් රූපේක කියමුකෝ. අපි ඒ රූපේ තියෙන ඇත්තරම තියෙන අනිත්‍ය බව මෙනෙහි කරනවා. ඒකේ ඇත්තරම තියෙන අසුභ බව, දුක් බව, අනාත්ම බව මෙනෙහි කරනවා. ඒ නිසා තමයි දැන් ඒකට උපකාර වෙන්න තමයි අපි අර මේ අභිධර්මය ඒ ඉගෙන ගද්දී අපිට මේ රූපවලට තියෙන රූප සමුට්ඨාන ආදී ඉගෙන ගද්දී අපිට තේරෙනවා මේ රූප කියලා කියන්නේත් එහෙමනම් හේතුන්ගෙන් හටගත්තු දෙයක්. එතකොට මේ හේතු කියන දේවලුත් නිත්‍ය දේවල් නෙවෙයි, වෙනස් වෙන දේවල්. එතකොට දැන් අභිධර්මයේ පဋාණ කොටස් එහෙම ඉගෙන ගද්දී අපිට තව ක්‍රම ගානකින් මේ හේතු සහ ඵල අතර සම්බන්ධය වැටහෙන්න ගන්නවා. එහෙම වැටහෙන්න වැටහෙන්න අපිට අර තියෙන ආත්ම සංඥාව ටිකෙන් ටික දුර වෙනවා. එතකොට මේ ආත්ම සංඥාව දුර වීම තමයි උපකාරවත් වෙන්නේ අපිට අර අකුසල් විතර්ක ඇති කරගන්න එක වළක්වාගෙන කුසල් විතර්ක දිගට පවත්වන්න උපකාර වෙන. පැහැදිලි නේ? ජීවිතේ පුරුදු විතරක් නෙවෙයි පෙර ජීවිතවල පුරුදුත් අපිට බලපානවා. පැහැදිලි නේ? දැන් බෝසතාණන් වහන්සේ කෙනෙක් කියන්නේ ඉතින් සසරේ හිතා ගන්න බැරි කාලයක් ඒ බුද්ධත්වේ ප්‍රාර්ථනා කරගෙන ඒ කුසල් පුරු කරලා තියෙනවා. ඒ නිසා තමයි බොහොම පහසුවෙන් ඒ කුසල් අරමුණකටම හිත නැවෙන්නේ. පැහැදිලි නේ? ඒ නිසා ඉතින් අපිත් පුළුවන් තරම් ඒකටයි උත්සාහවත් වෙන්න ඕන. ජීවිතේ පුළුවන් තරම් අර නිරන්තරව කුසල මානසිකාරය කියන එක පුරු කරගන්න ඕනේ. එතකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. පැහැදිලි නේ? එතකොට දැන් භාවනා කියලා කියන්නේමත් ඒකනේ. භාවීති කුසලේ ධම්මේ ඒතායාති භාවනා නේද? එතකොට කුසල් ධර්ම වැඩි වීම කියන එකයි. එතකොට අපි මේ කුසල් ධර්ම, කුසල් විතර්ක ඒ ටික හුරු කළාම ඊට පස්සේ අපිට ආපහු පීඩාවක් නැහැ. දැන් පීඩාවකින් තොරව අකුසල් මැඩලන්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? දැන් කාම රාගය කියන ලෙඩේ අපිට තියෙන නිසා තමයි අපිට කාම වස්තු ගැන රාගය, එහෙම නැත්නම් කාම වස්තු ගැන ඇල්ම ඇති වෙන්නේ. ඒ ලෙඩේ හොඳ වුණොත් අපිට ඒව ගැන ඇල්මක් ඇති වෙන්නේ. අපිට ඒකේ නියම ස්වභාවය තේරෙනවා. උපමාවකින් පෙන්වන්නේ මාගන්ධිය සූත්‍රයේ කියවලා ඇති මජ්ක්‍ධිම නිකායේ. කියවලා නැත්නම් කියව ගන්න. බොහොම වටිනා සූත්‍ර දේශනාවක් ඉඳ ලැබුණොත් අපි පසුව සාකච්ඡා කරමු. කාලය තිබුණොත් නේද? ගොඩක් අපේ ජීවිතේට අතිශයින්ම වැදගත් සූත්‍ර දේශනාවක්. ඉතින් ඒකෙත් විස්තර කරනවා මේ කාමයන් ආදීනව ගැන සහ කාමයන් ට ඇලෙන විදිය. ඒ වගේම වෙන් වෙන විදිය. ඇයි කාමයන්ට ඇලෙන්නේ? මේ විස්තර ඔක්කොම දේශනා කරනවා. දැන් හේතුව තමයි අපි ඒ කාමයන්ගේ නියම ස්වභාවයේ තේරුම් අරන් නැතිකම නිසා. ඉතින් ඒක තේරුම් ගත්තු කෙනා කාමයන්ට කවදාවත් ඇලෙන්නේ නැහැ. උපමාවකින් පෙන්වන්නේ දදයක් තියෙන මිනිසෙක් ඉන්නවා. දැන් මේ දදයක් තියෙන මිනිසෙකුට ගින්දරට ලං වුණාම සැපයක් දැනෙනවා අර දදේ නිසා. දැන් මේ දදවල මේ ඉන්න ඒ කුඩා සත්තු විදිද්දි වේදනාවක් දැනෙනවා. එතකොට අර ගින්නට රත් වෙද්දි පහසුවක් දැනෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහන්නේ ප්‍රශ්නයක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කෙනාගේ මේ ලෙඩේ හොඳ කරනවා අපි හෙත් දීලා. හොඳ වුණායින් පස්සෙත් මේ කෙනාව අපි තෝ මුළු ඇඟේම දදේ තිබුණා කියලා ඒ කෙනාව කලින් ගින්නට ලං වෙද්දී ඒ කෙනා කැමැත්තින්ම යනවා. බොහොම ආසාවෙන් ගින්දර ළඟට යනවා. මේක හොඳ වුණායින් පස්සේ මේ කෙනාව බලෙන් දෙන්නේ එකතු වෙලා ගින්දර ළඟට අරන් යන්න හදනවා. කැමති වෙයිද? ගින්දරෙන් පිච්චෙන සැර අපහසුව වේදනාව දැනෙනවා මේ කෙනාට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, දැන් මේ ගින්දරේ දැවෙන තැවෙන ගතිය මේ දැන් විතරද තියෙන්නේ? අර කලින් දදේ තියෙන කාලේ ගින්නේ දැවෙන තැවෙන ගතිය නෙවෙයිද තිබුණේ? ඒකේ වෙන ස්වභාවයක්ද තිබුණේ? නෑ. ඒ කාලෙත් ගින්දරේ තිබුණේ දැවෙන තැවෙන ගතියම තමයි. එහෙමනම් වෙනස මොකක්ද? ඒ වෙලාවේදී ඒ ගින්න ඒ කිනාට සැපයක් වගේ දැවුණා. දැන් ඒ ගින්නම දුකක් වගේ දැනෙනවා. ඒ අවස්ථාවේ මේ කිනාගේ සංඥා විපල්ලාස වෙලයි තිබුණේ අර අසනීපේ නිසා. අසනීපේ නිසා දුක් සහිත දේ සැපයි වගේ දැනුණා. එහෙම නැතුව ගින්දරේ ප්‍රශ්නයක් නෙවෙයි උනේ මේ කිනාට දැවුණු විදිහේ වැරද්දක් තියෙන්නේ. පැහැදිලි නේද? අන්න ඒ වගේ තමයි මේ කාමරාගය කියන ක්ලේශය, කෙලෙස් රෝගය තියෙන කෙනාට කාමවස්තු සැපයි වගේ දැනෙනවා. අර ගින්දර වගේ තමයි කාමවස්තු. දදේ වගේ තමයි කාමරාගය. එතකොට මේ කාමරාගය තියෙනකන්, මේ රෝගය තියෙන තාක්කල් කාමවස්තු සැපයි වගේ දැනෙනවා. මේ ලෙඩේ නැති වුණාම අර ගින්දර වල දැවීම තැවීම තේරෙනවා වගේ කාම වස්තු වල තියෙන පීඩාකාරී ස්වභාවය, දැවෙන තැවෙන ගතිය ඒ කිනාට තේරෙන්න ගන්නවා. පැහැදිලිද? ඉතින් අපිට ඒක තේරුම් ගන්න තමයි උත්සාහවත් වෙන්න තියෙන්නේ නේද? ඒතකොට මේ වගේ යම් මට්ටමක් තේරුණු නිසානේ දැන් මේ වගේ පැවිදි වෙලා ඉන්නේ. ඉතින් තව ටිකක් ඒ ටික තේරුම් අරගෙන මේකෙන් සම්පූර්ණ මිදෙන්න උත්සාහවත් වෙන්න ඕන නේද? ඒ නිසා කල්පනා කරගන්න ඕන. ඉතින් ඒ වගේ තියෙන ඒ ආදීනව පැති අපිට වැහෙන්න පුළුවන් මෝහය නිසා නේද? අවබෝධය අඩුකම නිසා, අයෝනිසෝ මනසිකාරය නිසා අපිට ඒ ආදීනව වැහෙන්න පුළුවන්. ඒ නිසා අපි නිරන්තරව සිහි කරලා බලන්න ඕන මේ කාමවස්තුන්ගේ ආදීනව පැත්ත. ඒකට ඉතින් ගොඩක් වටින සූත්‍ර දේශනා තියෙනවා. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, ඔය දැන් කියපු මාගන්ධිය සූත්‍රය, ඒ දේවල් ඉතින් ලැබෙන වෙලාවට ටිකක් කියවලා සාකච්ඡා කරලා බලන්න ඕන. එතකොට තීරෙනවා මෙහෙමනම් මෙච්චර මේ දුකක් තියෙන දේවල් නෙමේ, දේවල් වලටනේ කට්ටිය මේ තරම් උත්සාහවත් වෙන්නේ කියලා නේද?